ප්‍රධාන වැඩ කටයුතු. පළවන උපලේඛනය වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යාංශය ශීර්ෂ 116 295 සහ 297 සිට 302 දක්වා සලකා බැලීම පූර්ව භාග 10 සිට අපර භාග 6 දක්වා කපා හැරීමේ යෝජනාව honorable මුජරීර් රහමාන් you have 35 minutes.
ස්තුති ගරු කථානායකතුමනි. කථානායකතුමනි 2025 විසර්ජන පනත කෙටුම් පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේදී අද දින විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒව යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 116 295 297 සිට 302 දරන වැයශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහනි සියලුම පුනරාවර්තන වේදම් හා මූලධර්ම වේදම් රුපියල් 1000කින් කපා ඇරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, අද විශේෂයෙන්ම මෙවැනි විවාදී කාරක සභා අවස්ථාවේදී වෙළඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂයට කතා කිරීම අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතනවා මේ වැයශීර්ෂය ඉතාම වැදගත් වැයශීර්ෂයක්. මොකද පෞගේ කාලේ පුරාම විශේෂයෙන්ම වෙළඳ අමාත්‍යාංශය පිළිබඳව පෞගේ ආණ්ඩුව තුළදීත් නොයෙකුත් කාලවලදී මාතෘකාවල් ඒ වගේම ඒවේ සිදුවෙච්ච ගනුද සම්බන්ධව නිතර මේ පාර්ලිමේන්තුව තුළ අපි විසින් කතා කරලා තිබෙනවා. ඒ වෙච්ච ගනුදෙනු අපි අරගෙන ගිහිල්ලා අල්ලස් දූෂණ කොමිෂමට බාර දීලා තියෙනවා. ඒ වගේම සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ඒ කාලේ පැමිණිලි කරලා තිබෙනවා. එහෙනම් මම හිතනවා මේ අමාත්‍යාංශය ඊටාම වැදගත් අමාත්‍යාංශයක්, අපේ රටේ ජන ජීවිතයත් එක්ක ඊටාම සමීපව වැඩ කරන අමාත්‍යාංශයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් ගරු සභාපතිතුමනි, කථානායකතුමනි, දැන් අපි ගත්තොත් එීම විශේෂයෙන්ම දැන් මේ රටේ ජීවන බර, ඒ වගේම භාණ්ඩ හා සේවා වල පාලන මිල, ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ වල තිබෙන ඒ තිබෙන උමනාව, ඒ සියලු දේවල් මේ අමාත්‍යාංශයත් එක්ක බැඳී පවතින අමාත්‍යාංශය. එහෙනම් අපි මේ අමාත්‍යාංශයේ පෞගිය කාලේ පුරා අපි දැක්කා විශේෂයෙන්ම 2024ට කලින් තිබුණු ඒ ආණ්ඩුවත් එක්ක ඒ ඇතිවෙච්ච නොයෙකුත් ගනුදෙනු පිළිබඳවත් අපි මතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම සීනිබදු වංචාව, සුදුලුණු වංචාව, ඒ වගේම පොල් තෙල් පිළිබඳ ඇතිවෙච්ච ඒ වංචාවල්, ඒ සියලු දේවල් එදා අපි විවකට විපක්ෂය ඉඳගෙන අල්ලස්සා දූෂණ කොමිසමට පැමිණි කරලා තිබෙනවා. ඒ වගේම අපරාධ දෙපාර්තමේන්තුවටත් පැමිණි කරලා තිබෙනවා. මම හිතන්නේ මේ අමාත්‍යාංශයේ තිබිලා තියෙන විශේෂත්වය තමයි විශාල වශයෙන් වංචා දූෂණ සිදු කෙරෙන අමාත්‍යාංශයක් හැටියට තමයි ඉතිහාසයේ පුරාම මේ අමාත්‍යාංශය ලක් වෙලා තිබෙන්නේ, චෝදනා වෙල්ල වෙලා තියෙන්නේ. ඒ හින්දා වෙන්නේ නැති සමහර විට ජනාධිපතිතුමා මේ ආණ්ඩුවේ මේ වසන්ත සමරසිංහ ඇමතුමාට මේක බාර දුන්නේ, මොකද එතුමා දූෂණ විරෝධී ව්‍යාපාරයේ සභාපතිවරයෙක් ඉඳලා හිටපු නිසාම ඔබතුමාට මේක බාර දෙන්න ඇති, මේකත් ක්ලීන් කරන්න. එහෙනම් ඔබතුමාට විශාල වගකීමක් තියෙනවා මේ අමාත්‍යාංශයේ ඇතුලේ විශේෂයෙන්ම සතෝස ආයතන ඇතුලේ ඇති වෙන වංචා හා දූෂණ සම්බන්ධව ඔබතුමා පෞගේ කාලේ පුරාම හඬ නගපු කෙනෙක් හැටියට අද මේ සතෝස ආයතනවල සිදුවෙන දේවල් පිළිබඳව ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න. ඉතින් ඒ හින්දා ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම දැන් අපි දැක්කා මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ ආණ්ඩුව ජනාධිපති මැතිවරණවලදී යම් යම් කාරණාවල සම්බන්ධව යම් යම් පොරොන්දු ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණ වේදිකාවේ අපි දැක්කා ජනාධිපතිතුමා විශාල වශයෙන් මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳව බලය ගත්ත ගමන් පළවෙනි අයවැයේදී ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල තිබෙන 18% වැට් එක අයින් කරනවායි කියන එක මැතිවරණ වේදිකාවල් වල ලබා දුන්න පොරොන්දුවක්. එතුමා කිව්වේ පළවෙනි අයවැයෙන්ම මේක අයින් කරනවා කියලා කිව්වා. නමුත් අපිට පේනවා මේ අයවැය යෝජනා තුල අත්‍යවශ්‍ය භාණ්ඩවල තිබෙන වැට් එක අයින් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි පාසල් උපකරණ සම්බන්ධවත් ඔය අදහස දැරුවා. අපිත් අපි බැලුවාම පාසල් උපකරණ සම්බන්ධවත් ඒ වැට් එක අයින් කරන්න බැරි වෙලා තිබෙනවා. ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම ජනාධිපතිතුමා වේදිකාවල්වල පෙට්‍රල් ඩීසල් වලට ගහන රුපියල් 50ක බද්දක් ගැන කතා කළා. ඒ බද්ද අනවශ්‍යයි කියලත් එතුමා කිව්වා. ඊළඟට අපේ කර්මාන්ත ඇමතිතුමාත් කිව්වා. එතුමා මට මතකයි අහනවා තෙල් වලට බදු ගහනවද නැත්නම් බදු වලට තෙල් ගහනවද කියලත් එතුමා ඇහුවා. නමුත් දැන් අපිට පේනවා රුපියල් 50 ඒ බද්ද තියා කිසිදු ආකාරයේ සහනයක් ඒ පෙට්‍රල් ඩීසල් වලින් ලබා දෙන්න බැරි වෙලා තිබෙනවා විතරක් නෙමෙයි අර මිල සූත්‍රය අනුවත් ලෝක වෙළඳපොලේ අද වෙනකොට බැරතල් වල බොරතෙල් වල මිල අඩු වෙලා තිබිලත් පෞගේ කාලේ තාම පෙට්‍රල් වලට එහෙම සහනයක් ලැබුණේ නැහැ. එතකොට අද පෞගේ කාලේ ජනාධිපති මැතිවරණ වේදිකාවල් වලදී තමුන් වහන්සේලා මේ රටේ ජනතාවගේ ජීවන බර අඩු කරන්න පෞගේ ආණ්ඩුව විසින් ඒ දාපු බදු අයින් කරනවායි කියන සටන් පාඨය අරගෙන ගියා. නමුත් ඒක ජනාධිපති මැතිවරණේ ඉවර වෙලත් සටන් පාඨයක් හැටියට තිබුණා මිසක් ක්‍රියාකාරීව මේ අයවැය යෝජනාවල් වල ජනතාවට සහන ලබා දෙන්න පුළුවන් ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ වල තියෙන වැට් වල අයින් කරන්න ක්‍රියාමාර්ග නැහැ. ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම අපි මේ රටේ හාල් අර්බුදයේ මතු වුණාම තමුන්නාන්සලා ආනයනය කළා පිටරටින් හාල්. ඒ පිටරටින් හාල් ගේන කොටත් අපි දැක්කා රුපියල් 65ක බද්දක් දැම්මා. ඒ කියන්නේ අපේ රටේ කිසිම ආණ්ඩුවක් කවමදාක්වත් මේ හාල් ගෙන්නනකොට උපරිමයේ බදු ගහලා තියෙන රුපියල් 10යි. රුපියලේ ඉඳන් රුපියල් 10යි. මොකද ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක්. නමුත් තමුන්නාන්සලා රුපියල් 65ක බද්දක් ගැව්වා 1 කිලෝ එකකින්. ඒ කියන්නේ අපි එදා ගත්ත රුපියල් 220 කිලෝ එකකට රුපියල් 65ක්. ඒ කියන්නේ 3න් 1ක් මිනිස්සු බද්දක් ගැහුවා. ගැවන්න උනා. නමුත් අනිත් පැත්තෙන් ඒ රුපියල් 65 බද්ද ගහලා හාල්මෝල් ලිමියන්ට විශාල සහනයක් දුන්නා. ඒගොල්ලෝ කියන ගානට හාල් ටික විකුණ ගන්න. දැන් තමුන්නාන්සලා කතා කරා ඒ කාලේ අපිට මතකයි මේ හාල් මාෆියාව නැති කරන්න මේ මාෆියාවල් අයින් කරන්න ඕනේ කියන කතාවල් තමයි ඒ වේදිකාවල් වල ඇහුනේ. නමුත් අපි දැක්කා ඒ හාල් මාෆියාවට ඒකට උත්තර දෙනවා වෙනුවට ඒක පාලනය කරනවා වෙනුවට අන්තිමට හාල් මාෆියාවට ඉඩ දුන්නා මේ රටේ ජනතාවගේ මුදල් වලින් 1 කිලෝ එකකින් රුපියල් 65ක බද්දක් අය කරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය ආදායම ලබා ගන්න පුළුවන් පරිසරයක් එතුමන්ලා හදලා දුන්නා. ජනාධිපතිතුමා පස් පාරක් සාකච්ඡා කළා හාල් මෝල් හිමියන් එක්ක. සාකච්ඡා කරලා අන්තිමට මොකද උනේ? ඒ හාල් මෝල් හිමියන්ව සන්තෝෂ කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ව ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලන්ට උදව්වක් හැටියට ජනාධිපතිතුමා රුපියල් 10ක් වැඩි කරලා දුන්නා. ඒකෝට අපිට පේන්න තියෙන දේ තමයි දැන් පහුගිය කාලේ පුරාම තමුන්වහන්සේලා මේ මෝල් හිමියන් පිළිබඳව විපක්ෂයේ ඉන්නකොට දරපු මතේ නෙමෙයි අද ආණ්ඩු බලය ලබා ගත්තම ඒ මතේ අද වෙනස් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි තමුන්වහන්සේලා විපක්ෂයේ ඉන්නකොට කතා කරපු මේ රටේ දුක් විඳින ජනතාවට සහන දෙන්න ඕනේ ඒ ජනතාවට ජීවන බර ඒක අඩු කරන්න ඕනේ කියන නොයෙකුත් මාතෘකාවල් වේදිකාවල් වල කතා කළත් අපිට පේනවා ඉඳගෙන අද එවැනි තත්ත්වයක් උදා වෙලා නැහැ. අද ඊටාම අමාරුවෙන් මිනිස්සු ජීවත් වෙන තත්ත්වයකට උදා වෙලා තිබෙනවා. දැන් අපි දැක්ක ඊයේ තමුන්නාන්සල ප්‍රකාශයට පත් කරා අප්‍රේල් පළවෙනිදා ඉඳන් කිරිපිටි මිල රුපියල් 50කින් වැඩි කරනවායි කියලා. දැන් අප්‍රේල් පළවෙනිදා ඉඳන් අපි දැක්ක ප්‍රවෘත්ති පළ වෙලා තියෙනවා තවත් රුපියල් 50කින් කිරිපිටි වැඩි වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ දැන් මෙහෙම වැඩි වීගෙන ගිහිල්ලා අද වෙනකොට ඊටාම අමාරු තැනකට මේ රටේ ජනතාව පත් වෙලා තියෙනවා. ගරු කථානායකතුමනි, අපි ජාතික පාරිභෝගික මිල දර්ශනය අරගෙන බැලුවොත් එimhe අපිට පේනවා 2019 දෙසැම්බර් මාසෙ 4 දිනකින් ඉන්න පවුලකට ඒගොල්ලන්ට 43,391ක් වේදන් වෙලා තියෙනවා 2019. මේක ජාතික මිල පාරිභෝගික දර්ශකය වුන් හදන්නේ භාණ්ඩ 426කින් විතර වගේ ප්‍රමාණයකින් මසකට වියදම් පෙළ වෙන ප්‍රමාණය 2019 43,391යි. ඊළඟට 2025 ජනවාරි මාසේ බැලුවම ඒ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මාසේ 2025 වෙනකොට 4 දෙනෙක්ගෙන් යුතු පවුලකට 104,851ක් වියදම් වෙනවා. ඒකන රුපියල් 60000ක වැඩිවීමක් වෙලා තියෙනවා. ඒකෙන් 139යි ආහාර සඳහා වුන් වියදම් කරන්නේ. 160ක් වියදම් වෙනවා ආහාර නොවන ද්‍රව්‍යවලට. ඊළඟට අපි බැලුවොත් එහෙම කොළඹ මිල දර්ශකය. කොළඹ මිල දර්ශකය යනවා 4 දිනකින් පවුලකට මාසෙකට 2019 වියදම් වෙනවා වෙලා තිබෙනවා 79923ක්. ඒ වගේම 2025 පෙබරවාරි මාසයේ වෙනකොට මේ ගිය මාසයේ වෙනකොට කොළඹ මිල දර්ශකය අනුව 4 දිනකින් පවුලකට 176409ක් වියදම් වෙනවා. මේක දරා ගන්න බෑ ඇමතුමා. බරපතල තත්ත්වයක්. ඒකේ මිනිස්සු කෑම ගන්න වියදම් කරන්නේ 126යි. 173ක් වියදම් කරනවා ආහාර නොවන. ඒ කියන්නේ අධ්‍යාපන වියදම්, ඊළඟට පොත්පත්වලට වියදම් ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, වෑන් ෆීස් එක, බෙහෙත්වලට, ඊළඟට විදුලිය වැඩි වුණා, විදුලි බිල, ජල බිල, ඊළඟට බස් ගාස්තු වැඩි වුණා, ඊළඟට දුරකථන ගාස්තු, අන්න ඒ අමතර දේවල් වලට මිනිස්සු 173ක් වියදම් කරනවා. මිනිස්සු කන්න වියදම් කරන්නේ 126යි. ඉතින් මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ තත්ත්වය තුල අපේ රටේ ඉදිරි කාලයේදී සෞඛ්‍ය පිළිබඳව ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ හින්දා විශාල වශයෙන් මුදල් දැන් සෞඛ්‍යයට වෙන් කරන්න වෙනවා. මොකද මිනිස්සු කන්නේ ලාභ කෑම, චීප් ෆුඩ් කන්නේ. මොකද දරා ගන්න බෑ. මොකද මිනිස්සුන්ට අඩු කරන්න පුළුවන් වෙන්නේ Tamange කෑම බීම වලින් තමයි අඩු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද විදුලිය අඩු කරගන්න බෑ, ජලය පාවිච්චි කිරීම අඩු කරගන්න බෑ, ටෙලිෆෝන් බිල අඩු කරන්න බෑ, ඊළඟට ටියුෂන් ෆීස් අඩු කරන්න බෑ, ට්‍රාන්ස්පෝර්ට් වියදම අඩු කරගන්න බෑ, ළමයාගේ වෑන් ෆීස් එක අඩු කරන්න බෑ, බෙහෙත් වලට යන වියදම් අඩු කරගන්න බෑ. ඒව දැන් අනිවාර්යෙන්ම දරන්න වෙලා තියෙනවා. අඩු කරගන්න පුළුවන් මොකද්ද? අඩු කරගන්න පුළුවන් වෙන්නේ 3 වේලක් කෑවනම් 2 වේලයි කන්න වෙන්නේ. 2 වේලක් ආපු අය 1 වේලයි කන්න වෙන්නේ. එතකොට මිනිස්සු දැන් පුරුදු වෙනවා ලාභ කෑම කන්න, ස්ට්‍රීට් ෆුඩ් කන්න, ජංක් ෆුඩ් කන්න. දැන් මේවා කෑම තුල ඊළඟට එන ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය පිළිබඳව ගැටලු මතුවෙනවා ඉදිරි කාලය තුලදී. එහිද සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල මුදලක් එක පැත්තකින් තමුන්නාංශලට වියදම් කරන්න වෙනවා, දරන්න වෙනවා. මොකද මේ දරා ගන්න බැරි ජීවන වියදම ඉහළ යාම නිසා අපේ රටේ ජනතාව විශාල ප්‍රමාණයක් අද ඒගොල්ලෝ ලාභවලට තියෙන කෑම ද්‍රව්‍ය කන්න ගිහිල්ලා අනිකුත් ලෙඩ රෝග ඒගොල්ලන්ට වැළදෙන්න පුළුවන් තියෙන. ඒක අපි බැලුවොත් එහෙම විශේෂයෙන් මම කියන්න කැමති දැන් මේ වார்த்தාව සංස්කෘතික වார்த்தාවක් පෝෂණ ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරපු ඒ වார்த்தාව අනුව 2022 අවුරුදු 5ට අඩු ළමයින්ගේ ප්‍රතිශතය කුරුවීම අවුරුදු 5ට අඩු 109.2යි 2023 කුරුවීම 10.3යි අවුරුදු 5ට අඩු ළමයින්ගේ ඊළඟට අපි බැලුවොත් එහෙම කුෂවීම එතකොට ඒ කියන්නේ උසට සරිනන බරක් නොමැති වීම 2022 දී 10.1යි 2023 දී 10.10යි ඊළඟට බැලුවොත් එහෙම අණ්ඩ වෙයි ඒ කියන්නේ වයසට සරිනන බර නොමැති වීම ඒක බැලුවොත් එහෙම 2022 15.3යි 2023 17.1යි ඒ කියන්නේ මේක 2024 වෙනකොට අනිවාර්යයෙන්ම තවත් වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක අවුරුදු 5ට අඩු ළමයින්ගේ. ඒතකොට අපිට පේන තියෙනවා ගරු සභාපතිතුමා මේ කථානායකතුමනි අනිවාර්යයෙන්ම මේ ජීවන බර දරා ගන්න බැරි වීම උඩම විශේෂයෙන්ම මේ රටේ ජනතාව තමන්ගේ ධනපති තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මුදල් කැප කරන්නේ නැහැ. ඒවා අඩු කරන්න පෙළඹෙන්නේ නැහැ. අනිකුත් දේවල් අඩු කරගන්න පෙළඹෙන්නේ නැහැ. දෙමව්පියෝ අඩු කරගන්න පෙළඹිලා තියෙන්නේ තමන්ගේ කෑම වේලට යන වියදම තමයි අඩු කරගන්න පෙළඹිලා තිබෙන්නේ. ඒක තමයි අපිට පෙන්වන්නේ විශේෂයෙන්ම අද අපි අරගෙන බැලුවොත් කොළඹ මිල දර්ශකයට අනුව පෙබරවාරි මාසයට 176409ක් වියදම් වෙනවා 4 දිනක් පවුලකට. ඒකෙන් 126යි ඕන් කෑම සඳහා වියදම් කරන්නේ 176ක් 73ක් වියදම් කරනවා ආහාර නොවන ද්‍රව්‍යවලට. තොර අපිට පේනවා අපි ඉන්නේ ඊටාම සෞඛ්‍ය පැත්තෙන් ඊටාම බරපතල තැනකට අපේ රට තල්ලු වෙලා තිබෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ සහනය අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම, වැට් එක අයින් කිරීම වැනි දේවල් තමුන්නාංශලා මැතිවරණ වේදිකාවල් වල ලබා දීපු පොරොන්දු ඒවා අනිවාර්යයෙන්ම මේ සමාජයේ ඉදිරි ගමනට ඒවා අවශ්‍ය වෙනවා. එවගේම තමයි ගරු සභාපතිතුමනි දැන් ඊළඟට අපි ගත්තොත් එහෙම සතුස ආයතනය. දැන් සතුස ආයතනය අපි දන්නවා පෞගේ කාලේ පුරාම ආන්දෝලාත්මක එවගේම වංචා දූෂණ සම්බන්ධව විශාල ලෙස චෝදනා එල්ල වෙච්ච ආයතනයක්. දැන් ඒ ආයතනය මං හිතන්නේ සුද්ධ කරන්න තමයි මං කලින් කිව්වා වගේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ හිටපු සභාපතිවරයා හිටපු එතුමාට අමාත්‍ය තනතුරු ලබා දුන්නා. නමුත් අපිට පේනවා සෞඛ්‍ය සතුස ආයතනය තුළ ඔබතුමා දූෂණ විරෝධී සභාපති වුණත් දැන් සෞඛ්‍ය සතුස ඒකකය ඇතුලේ වෙන දූෂණ ටික නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. මං දන්නේ නෑ ඇයි කියලා. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඔබතුමා පෞගේ කාලේ මේ රටේ වෙන දූෂණ ගැන විශාල හඬක් නැඹුරු කෙනෙක්. ඒ වෙනුවෙන් විශාල පැමිණිලි ඉදිරිපත් කරපු කෙනෙක්. නමුත් එහෙම කෙනෙක්ගේ ආයතනය ඇතුලේ වෙන දූෂණ ගැන ඔබතුමාට ක්‍රියාමාර්ග ගන්න බැරි වෙලාද මම දන්නේ නැහැ. ක්‍රියාමාර්ග ඔබතුමා නොගෙන ඉන්නවද දන්නේ නැහැ. නමුත් විශාල වශයෙන් එහෙම නැත්නම් දැක්කේ නැහැ වගේ ඉන්නවද දන්නේ නැහැ. විශාල වශයෙන් ඇමතිතුමා සිද්ධ වීගෙන යනවා. ඒකේ පළවෙනි එක තමයි ගරු ඇමතිතුමා දැන් මේ මොකද්ද මේ අර ගෝරලයින් කියන ආයතනයේ 2012-24 දොළොස්වැනි මාසේ 24 වෙනිදා ටෙන්ඩර් කැඳවනවා විශේෂයෙන්ම මේ හාල් ගන්න. එතකොට ඒ ටෙන්ඩර් එක ඕපන් කරන්න කලින් හාල් ටික ගන්නවා. ඊළඟට කරන්නේ ඒ ටෙන්ඩර් එකට ඕපන් කරන්න කලින් හාල් ටික ගත්තට පස්සේ විශේෂයෙන්ම ඒකේ මේ ඔබතුමා දැනට වැඩ බලන විධායක නිලධාරීතුමා එතුමා විශේෂයෙන්ම ටෙන්ඩර් කමිටියකට කියනවා ටෙන්ඩර් ඕනේ නැහැ මේ බඩු ටික ගන්න කියලා. මේ බඩු ටික ගත්තම ඊළඟට ලොජිස්ටික් එකේ හිටපු හෙඩ් ඔෆ් ලොජිස්ටික් සංජීව එතුමා ඉන්නවා ඔය ස්ටෝස් බාරව ලොජිස්ටික් බාරව එතුමාව මාරු කරනවා. ඒ එතුමාව මාරු කරන්නේ එතුමා මේ කියන්නේ මේ තොරතුරු ගවර්න්මන්ට් ඔඩිට් එකට දුන්නයි කියලා දැන් ඔබතුමා දන්නවත් ඇති. දැන් ගවර්න්මන්ට් ඔඩිට් එකේ මේ පිළිබඳව ඉන්ක්වයරි එකක් යනවා. එතුමා ටෙන්ඩර් ප්‍රොසීඩියර් කඩලා මේ හාල් අරන් තියෙනවා. නමුත් මෙතන තියෙන විශේෂත්වය ඇමතිතුමනි දැන් මේ වැඩ බලන ඇක්ටිං මේ මාලගේ කියන මේ මහත්මයා ඇක්ටිං CEO එකට එන්නේ 2024 දෙසැම්බර් මාසේ ඉඳන්. ඔහුගේ තනතුර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අභ්‍යන්තර විගණන. ඔහු ඉන්නේ ඒ තනතුරේ. නමුත් එතුමා වැඩ බලන CEO හැටියටත් වැඩ කරගෙන යනවා. ඒ කියන්නේ තනතුරු දෙකක් එතුමා දරනවා. දැන් ඒ වගේම තමයි දැන් එතුමා හාල් කිලෝ 11500ක් ගන්නවා 2025 ජනවාරි මාසේ 21 වෙනිදා. කිලෝ 11500ක්. ඒ 11500 ගත්තම ඒක ගන්න කියලා බල කරනවා. දැන් ඒක අන්තිමට ඒක වාර්තා වෙනවා ඒක ක්වොලිටි එක ෆේල් කියලා. ඒ ක්වොලිටි කන්ට්‍රෝලර් SMS එකක් මගින් දන්නවා මේකේ තිබෙන තත්ත්වය බාලයි කියලා. ඔබතුමා දන්නවද එතුමා ගැන සතෝත ඉතිහාසයේ නොකරපු වැඩක් කරනවා. මේ වැඩේ තමයි එතුමා මේ හාල් ගන්නේ ජාවික්‍රම රයිස්ගේ ප්‍රයිවට් ලිමිටඩ් එකෙන්. ඒක අරගෙන ඒගොල්ලන්ගේ ලියුමකුත් ගන්නවා. ඒ කියන්නේ 2025 ජනවාරි මාසේ 21 වෙනිදා ඒ ලියුමේ එතුමා කියනවා ඉඳගෙන නාඩු හාල් ගන්නවා කිලෝ 25ක්. ඒ කියන්නේ පැකට් 460ක් එතුමා ඒ ලියුමේ ගන්නවා. ඒ කම්පැනි එක ලියුමක් දෙනවා ඉඳගෙන මෙම එවන ලද සහල් තොගයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැන නැගුණොත් එම සහල් අප විසින් බාර ගන්න බවට දැනුම් දෙමි. ඒ කියන්නේ එයාගෙන් ඒ කම්පැනියෙන් ලියුමක් ගන්නවා එයාගේ ක්වොලිටි එක ෆේල් වුණොත් ආයි බාර ගන්නවායි. ඉතින් එහෙම කවදාකවත් ලියුම් ගන්නේ නැහැ සතෝසේක. මේ පළවෙනි වතාවට සතෝසේකේ ඒ කියන්නේ සැපයුම් කරුවන්ගේ ලියුමකුත් ගන්නවා ක්වොලිටි එක ෆේල් වුණොත් ආයි ගන්නවායි කියන. ඒතකොට එයා ගන්නෙම ටෙන්ඩර් ප්‍රොසීඩියර් ඔක්කොම බිඳලා ඒක බරපතල ලෙස එයා මේ තිබෙන සම්ප්‍රදාය නෙමෙයි නීති රීති කඩලා එයා මේක අරගෙන තිබෙනවා. ඊළඟට මේ ඒ ගත්ත හාල් අන්තිමට ගරු කතානායක තුමනි මම කියන්න ඕනේ මෙතුමාගේ දැන ගැනීම පිණිස විශේෂයෙන්ම මෙතුමාගේ දැන ගැනීම පිණිස අන්තිමට ඒ හාල් ටික ක්වොලිටි එක ෆේල් වෙනවා. පොලිටිකල් ෆේල් වුණත් ගරු ඇමතිතුමනි ඔබතුමා දන්නවත් දන්නේ නැහැ ඒ හාල් ඔක්කොම සතස අවුට්ලට් එකට දාලා විකුණනවා. දැන් ඒවා විකුණලා ඉවරයි. බරපතල ප්‍රශ්නය. මම ඒකයි කිව්වේ ඔබතුමා දූෂණ විරෝධී ව්‍යාපාරයේ සභාපතිවරයා හැටියට ඔබතුමා කටයුතු කරපු කෙනෙක් හැටියට ඔබතුමා මේ රටේ දූෂණ ගැන විශාල වශයෙන් කතා කරපු කෙනෙක් හැටියට ඔබතුමාගේ අමාත්‍යාංශයේ වෙන මේ දූෂණ ගැන ඔබතුමාට හොයාගන්න බැරි වීම ගැන ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, දැන් ටෙන්ඩර් එක නැතුව තමයි පොල් ප්‍රවාහනය කරන්න දීලා තියෙන්නේ. ටෙන්ඩර් එක නැහැ. එයාගේ හිතවත් එක්ක දීලා තියෙනවා. බිත්තර සප්ලයි කරන්න ටෙන්ඩර් එක නැතුව එයාගේ හිතවත් එක්ක දීලා තියෙනවා. සියලුම දේවල් එයා කියන්නේ මේ ඇක්ටින්සිය මේ වැඩ බලන විධායක නිලධාරියා විසින් තමයි තීන්දු ගන්න. ගරු කතානායකතුමනි, තව එක දෙයක් කියන්නේ, මේක තමයි විශේෂම දේ. මේකත් විශේෂයි. දැන් සිස්ටම් එක ඔඩිට් කරන්න ටෙන්ඩර් එකක් හැදෙව්වා. සිස්ටම් ඔඩිට් ටෙන්ඩර් එක. දැන් සිස්ටම් ඔඩිට් ටෙන්ඩර් එක කැඳවන්නේ පෙබරවාරි මාසේ 26 වෙනිදා 2025. ඒක කැඳවලා ඒ ටෙන්ඩර් එක ඕපන් කරාම එතන එක සමාගමකට ඒක ලැබෙනවා. ලැබුණම ඒක ඒ සමාගමට දෙන්නේ නැහැ. ඒ සමාගමට දෙන්නේ නැතුව ඒගොල්ලෝ කියනවා ෆයිල් එක මිසින් කියලා. ඔව්. ඒ කියන්නේ ටෙන්ඩර් කැඳවපු ෆයිල් එක මිසින් කියලා ඒ ටෙන්ඩර් එක අවලංගු කරනවා. අවලංගු කරලා අලුත් ටෙන්ඩර් එකක් කැඳවනවා. දැන් අලුත් ටෙන්ඩර් එක කැඳවලා ගරු කතානායකතුමනි, ඒ ටෙන්ඩර් එක යනවා ENY සමාගම. කියන්නේ Ernest & Young Company කියලා සමාගමකට. කවුද ඒ සමාගම? ඒ සමාගම තමයි ජනාධිපතිතුමාගේ උපදේශක හැටියට වැඩ කරන දුමින්ද හුලංගමගේ සමාගම. මොකද්ද කතානායකතුමනි මේ වෙන්නේ? ජනාධිපතිතුමාගේ උපදේශකට දෙනවා ටෙන්ඩර් එක. කොහමද එහෙම දෙන්නේ? ඔව්. බොරු නෙමෙයි ඉතින්. ඇමතුමාව දන්නවත් නැහැ, සමහර දන්නවත් නොදන්නවත් මම දන්නේ නැහැ. නමුත් මේ ඒක දීලා තියෙනවා. ඒකන කලින් ටෙන්ඩර් එකේ ෆයිල් එක මිසින් කියනවා. මොකද ඒක දුමින්ද හුලංගමට හම්බෙන්නේ නැති හින්දා ඒ ටෙන්ඩර් එකේ ෆයිල් එක මිසින් වෙනවා. ඔබතුමා හොයන්න කොහමද ඒ ටෙන්ඩර් ෆයිල් එක නැති වුනේ කියලා. ඒකට පරීක්ෂණයක් කරන්න. කොහමද ඒක නැති වුනේ කියලා. එහෙම නැති වෙන්න විදියක් නැහැ. එහෙම නැති වෙනවා නම් ඒක විශාල රජයේ ආයතනයක විශාල වරදක්. එහෙම ෆයිල් එක මිසින් වෙන එක. එතකොට ඒක දීලා තියෙනවා අර හරියට අර මම අපි කිව්වා වගේ අර මන්නාරමේ සුලං විදුලි බලාගාරයේ දුන්නා වගේ. සමහර විට ගරු ඇමැතුමනි අර 400 ගානක ෆයිල් ටිකක් තියෙනවානේ. ඒ ෆයිල් ගොඩට මේ ෆයිල් එකත් යට වුණාද දන්නේ නැහැ. ඒක ටිකක් හොයලා බලන්න මොකද උනේ කියලා. එහෙනම් මේක ඔබතුමාට හොඳ නැහැ. මොකද ඔබතුමා දූෂණ විරෝධී ව්‍යාපාරයේ සභාපතිවරයා හැටියට. එහෙනම් ඒ ෆයිල් වලට මොකද වුනේ කියලා අපි හොයලා බලලා කියන්නේ කියලා ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, දැන් මේ සතොස අවුට්ලට් තියෙනවා විශාල ප්‍රමාණයක්. දැන් තීන්දුවක් අරන් තිබෙනවා දෙනියාවේ මීටර් 100ක සතොස එකක් තියෙනවා, තව සතොස අවුට්ලට් එකක් අරින්. මාසික කුලිය රුපියල් 400,000යි ගොඩනැගිල්ල. දැන් ඒක අරින්නත් දැන් තීන්දුව අරගෙන තියෙනවා දෙනියාවේ. මොකද මට ආරංචි විදියට මේ විධායක නිලධාරියාගේ ගම දෙනියාවේද කොයි. දැන් අවුට්ලට් එකක් තියෙනවා. තව මීටර් 100ක දුරකින් තව එකක් අරින්න එයා දැන් යෝජනා කරලා ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. ගොඩනැගිල්ලක් අරන් තියෙනවා මාසෙට රුපියල් 104ක් ගෙවන්න. ඒතර අපි දැක්ක විශේෂයෙන්ම දැන් ඊළඟට ඒක රිජෙක්ට් කරාම DGM ප්‍රොකියුමන්ට් එයාව ගෙදර යවනවා. එයා නෑ, එයාට චෝදනාවක් දාලා එයාව අයින් කරනවා. මම දන්නේ ඔබතුමා දන්නවද කියලා ඒ DGM ප්‍රොකියුමන්ට් හිටපු ඒ කාන්තාව ජනාධිපතිතුමාට ලිපියකුත් දන්නලා තිබෙනවා. විශේෂයෙන්ම එතුමියට එල්ල වෙච්ච යම් යම් හිංසනයන් පිළිබඳව. මොකද අරන් ගිහිල්ලා. ඔව්, එහෙම අරන් ගියා නම් ඔබතුමා ඒවට සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න. ඔව්. ඊළඟට තියෙන දේ තමයි දැන් ඔබතුමා ওই කියන වැඩ බලන මේ කවුද මාලක, එයාගේ මේ ඩන්ස්ටන් ලොකුමාලගේ, එයා දැන් කම්පැනික් ලියාපදිංචි කරලා එයා ඇවිල්ලා කියනවා සතෝසේකට මේ කම්පැනියේ සතෝසේකේ ලියාපදිංචි කරන්න කියලා. හරි, මොකටද එයා බඩු සප්ලයි කරන්නේ? දැන් මේක තමයි DGM ප්‍රොකියුමන්ට් බැහැයි කියලා කියන්නේ. දැන් මේක බැහැයි කිව්වම තමයි ආරවුල පටන් ගන්න. તો එයා එතන වැඩ බලන නිලධාරිය හැටියට ඉඳලා CEO හැටියට ඉඳගෙන එයා කොහමද සතෝසේකේ පර්චේසින් ඩිපාර්ට්මන්ට් එකට එයා අගේ නමින් තිබෙන කම්පැනියක් ගෙනල්ලා එයා රෙජිස්ටර් කරන්නේ? එහෙම කරන්න බෑ, ඒක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට්. ඒක වැරදි. නමුත් බල කරනවා කරන්න කියලා. ඒක කරන්න බෑයි කියලා කිව්වම ඒ ඉරුව එකේ නාට චෝදනාවක් දාලා එයා වෙතින් අයින් කරනවා. දැන් අද වෙනකොට ඔබතුමා බලන්න විශේෂයෙන්ම දැන් අද වෙනකොට දැන් ඔබතුමා මේ බලන්න මේ ආයතනයේ විශාල ලෙස තනතුරු අතහැරලා ගිහිල්ලා තියෙනවා. විශාල ලෙස තනතුරු අතහැරලා ගිහිල්ලා තියෙනවා. දැන් DGM procurement කෙනෙක් නැහැ සැප්තැම්බර් මාසේ ඉඳලා. සැප්තැම්බර් මාසේ ඉඳලා. DGM purchasing නැහැ. DGM operation නැහැ. DGM HR නැහැ. DGM finance දැන් යනවා ලබන සතියේ. DGM marketing යනවා. දැන් මේ තනතුරු හයක්ම ඒ ඔක්කොම දැන් පාලනය කරන්නේ විධායක ඒ ඉන්න තමුන්නාංශයේ ඔය මේ ඔය ඉන්න ආයතනයේ ඉන්න ඔය විධායක නිලධාරියා. එයා තව තනතුරකුත් දනනවා. සාමාන්‍ය අධිකාරිය හැටියට ඔඩිට් තනතුරකුත් එයා දරනවා. ඒක තමයි යාගේ තනතුර. එයා අරකට ඉන්නේ වැඩ බලන එකට. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා මේ තනතුරු දෙකම කොහොමද දරන්නේ කියලා. එහෙම අපි දන්නවා පෞගියදා තරුණ සේවා සභාවේ ඇතිවෙච්ච සිද්ධියක් උඩ ඔඩිටර් ජෙනරල් කියලා ඔඩිටර් ජෙනරල් කියන එහෙම තනතුරු දෙකක් දරන්න බෑයි කියලා. මොකද මේ විධායක නිලධාරි කියන තනතුර මේ සියලුම දේවල් වලට බලපෑම් කරන්න පුළුවන්. මොකද එයා ඉන්න ඔඩිට් සාමාන්‍ය අධිකාරි ඔඩිට් තනතුරත් මේවට බලපෑම් කරන්න පුළුවන් කියලා ඔඩිටර් ජෙනරල් කියනවා මේ තනතුරු දෙකම දරන්න බෑයි කියලා. දැන් මෙයා මාස 5ක් තිස්සේ මේ තනතුරු දෙකම එයා දරනවා ඉඳගෙන. ඒක විශාල ලෙස මං හිතනවා ඉඳගෙන තමුන්නාංශලගේ ආයතන සංග්‍රහය උල්ලංඝනය කිරීමක්. ඉතින් අපි දන්නේ නැහැ මේකේ සභාපතිතුමා ඉන්නවා. සභාපතිතුමායි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ. අමාත්‍යාංශ ලේකම්තුමා ඉන්නවා. අමාත්‍යාංශ ලේකම්තුමායි ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ. ඒ හින්දා ඒගොල්ලෝ සියලු දෙනාම නිශ්ශබ්දව ඉන්නවා. මම දන්නේ නැහැ සමහර විට ඔබතුමාගේ බැච්මේට් කියලා කියනවා. කැලණි විශ්වවිද්‍යාලයේ. ඒ හින්දාත් දන්නේ නැහැ අනිත් අය එයාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න නැති. ආ බැජ්මෙන් නෙමෙයි. හැබැයි හින්දා මම දන්නේ නැහැ ඒක ඇත්ත කතාව. සමහර විට මේ ආයතනයේ ඉන්න අය ඔක්කොම බය වෙලා ඉන්නේ ඔබතුමාගේ නම තමයි විකුණන්නේ කියලා. ඒකයි මම කිව්වේ මේවා ඔබතුමා දැනගෙන වෙනවද නොදැන වෙනවද කියලා. ඊළඟට ගරු සභාපතිතුමනි, දැන් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීම පවත්වන්නේ ඇවිල්ලා 2024 12 වෙනි මාසේ 18 වෙනිදා. ඒක විශේෂයෙන්ම ඒක ඇමතුමාගේ මේ ඒ රැස්වීමට විගණන හා කළමනා කරන කමිටුව රැස් වෙනවා. මේ 12 වෙනි මාසේ 26 වෙනිදා රැස්විලා ඒගොල්ලෝ තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුවේදී ඒගොල්ලෝ පැහැදිලිව කියනවා වර්තමානයේ අභ්‍යන්තර විගණන අංශයේ කළමනාකරණය කරනු ලබන්නේ විගණන කළමනාකරුවෙකු වෙන බවත් නොදුරේදී ප්‍රධාන විධායක නිලධාරී CEO තනතුර හෝ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී විනදුර තනතුර සඳහා බඳවා ගැනීමක් සිදු කළ යුතු බවට කමිටුව තීරණය විය. දැන් මේ තීන්දුව ගන්න 12 වෙනි මාසේ තවම ඒ එතනට CEO කෙනෙක් පත් කරගන්න බැරි වෙලා තිබෙනවා. එතකොට මේ සියලු වැඩ ආවරණය කරන්නේ මේ තනි පුද්ගලයා. ඔහු තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ආයතනය පිළිබඳව තීන්දුව ගන්න වැඩපළන CEO හැටියට ඉඳගෙන. ඒ හින්දා තමයි මම හිතනවා මේක ඇතුළතුල විශාල ලෙස මේ මම හෙලිදරව් කරපු කරුණු කාරණාවල් වල මේ දූෂණ වංචාවල් සිදුවීමට ඒක ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. මොකද අසීමිත බලයක් ඔහුගේ අතේ තිබෙනවා. ඒ අසීමිත බලයත් එක්ක ඔහුට දේශපාලන අධිකාරියෙන් යම් සහයෝගයක් ලැබෙනවා නම් ඔහුට පුළුවන් වෙනවා මේ සියලු දේවල් පාලනය කරන්න. අපි ඒක දැකලා තියෙනවා ඉතිහාසයේ පුරා. ඉතින් අපි දන්නේ නැහැ මේවා දැන් මාස 3ක් වෙලත් ඇයි මේ තනතුරු වලට පත්වීම් කරන්නේ නැත්තේ? ඇයි මේ තනතුරු තවම හිස්ව තියාගෙන ඉන්නේ? එතකොට මේ ප්‍රධාන තනතුරු දැන් මං කිව්වා තනතුරු 6ක්. ඒ තනතුරු 6න් තනතුරු 4කටම දැන් නිලධාරීන් නැහැ. ඒගොල්ලෝ අයින් වෙලා ගිහිල්ලා. තව දෙන්නේ ඉදිරියේදී අයින් වෙන්නත් යනවා. එතකොට අපි හොයාගෙන යනකොට තියෙන්නේ මේ නිලධාරියාගේ තියෙන ඒකාධිපතිත්වය, ඔහුගේ මේ වංචා දූෂණ සම්බන්ධ වූ ක්‍රියා කරන ආකාරයත් එක්ක තමයි හොඟක් අය තනතුරු අතහැරලා ගිහිලා තියෙන්නේ. ඒ හින්දා තමයි මම කිව්වේ ඉඳගෙන මේ පිළිබඳව ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, දැන් අපි දැක්කා ජනාධිපතිතුමා විශේෂයෙන්ම ඊයේ පෙරේද රැස්වීම කිව්වා ජනතාවගේ මුදල් පරිහරණය කිරීමේදී. ඒක ඉතාම පරිස්සමෙන් ඒවා එක සතේකරවත් ගණන් තියෙන විදිහට පරිහරණය කරන්න ඕනේ කියලා. දැන් ඔබතුමාත් දන්නවා විශේෂයෙන්ම දැන් ඇක්ටිං CEOට එයාගේ තනතුරට අමතරව තනතුරක් දරනවා නම් එයාට මූලික වැඩුවෙන් 125 එයාට ගන්න පුළුවන්. නමුත් එයා මේ බෝඩ් පේපර් එකක් දාලා එයා අනුමත කරගෙන තියෙනවා. එයාගේ ඇක්ටිං ඇලවුන්ස් එක එයා 37,500ක් වැඩිපුර ගන්නවා. ඊළඟට එයා පර්ෆෝමන්ස් ඇලවුන්ස් එක 50,000ක් වැඩිපුර ගන්නවා. ඊළඟට එයා ප්‍රොෆෙෂනල් ඇලවුන්ස් කියලා තව රුපියල් 25,000ක් වැඩිපුර ගන්නවා. මේ ඔක්කොම එකතු කරාම ගරු මන්ත්‍රී ඇමතිතුමා 491,750ක් එයා ගන්නවා මාසෙකට. ඒකෙන් මං හිතනවා එයා ගන්න ප්‍රමාණයෙන් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒක එයාට ගන්න බෑ 125ට වඩා වැඩිපුර එයා ගන්නවා. නමුත් මේවා කොහොමද අනුමත වුනේ? දැන් මුදල් අමාත්‍යාංශයේ දෙන්නේ කෙනවා අධ්‍යක්ෂක මණ්ඩලයට රාජ්‍ය නිලධාරීන්. දැන් ඒ රාජ්‍ය නිලධාරීනුත් නිශ්ශබ්දව ඉන්නේ. ඒගොල්ලෝ කියා මාර්ග ගන්නෙත් නැහැ. අපි සභාපතිතුමා කියමුකෝ ඒක දේශපාලන පත්වීමක් කියලා. නමුත් ඔව් එක ඉන්න රාජ්‍ය නිලධාරී මුදල් අමාත්‍යයෙන් එන දිනදායක ඒගොල්ලෝ ඒවට ක්‍රියාමාර්ග ගන්නෙත් නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවත් කථානායකතුමනි, විශේෂයෙන්ම ජනවාරි මාසේ පෙබරවාරි මාසේ 10 වෙනිදා කම්කරු කොමසාරිස් විමර්ශන අංශයෙන් සභාපතිතුමාට ලියුමක් යවනවා. විශේෂයෙන්ම රුපියල් 64,530,000 1,254,740 මේකේ සේවය කරන සේවකයෝ 250කගේ ගැටිවිටියක ගෙවන්න කියලා. ඒ කියන්නේ පාරිපෝෂිත දීමනාව. දැන් මේ දීමනාවත් ගෙවල නැහැ. දැන් මේ දීමනාවට ලියුම එන්නේ පෙබරවාරි මාසේ 10 වෙනිදා. කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් කරපු විමර්ශනයක අනුව දෙපාර්තමේන්තුව සභාපතිතුමාට කියනවා මේක ගෙවන්න කියලා. විධායක නිලධාරීතුමා මේක ගෙවන්න දෙන්නේ නැහැ. මේක ගෙවන්න එපා කියලා කියනවා. ගරු කථානායකතුමනි, මේ අහිංසක සේවකයෝ අවුරුදු ගාණක් වැඩ කරලා මේ තිබෙන විශේෂයෙන්ම තිබෙන මේ බඩු මිල ජීවන බර දරා ගන්න බැරුව ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ ගැටිවිටියක ලැබෙනකම්. එතකොට ඒගොල්ලන්ට නීත්‍යානුකූලව ගෙවන්න ඕන ගැටිවිටියක පවා ගෙවන්නේ නැහැ. ඒකත් නවත්තගෙන ඉන්නවා. ඒක යා කටවචනෙන් කියන එක ගෙවන්න අවශ්‍යතාවයක් නැහැයි කිය. ඉතින් මේ වගේ සිද්ධීන් විශාල ප්‍රමාණයක් මේ අද වෙනකොට සතුසිතුරා මත වෙලා තිබෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඇයි මේ සිද්ධීන් පිළිබඳව ඒ අදාළ බලධාරීන් ඒගොල්ලෝ මික්‍රියාමාර්ග ගන්නේ නැත්තේ කියන එක. ඊළඟට ගරු කථානායකතුමනි, මම අර කිව්වා වගේ සතෝස ආයතනය පිළිබඳව පෞගේ කාලේ පුරාම විශේෂයෙන්ම පෞගේ ආණ්ඩු කීපයක තුලම බරපතා ලෙස තෝදනා ලැබිච්ච ආයතනය. එතකොට ඒ ආයතනය රුපියල් බිලියන මාසිකට රුපියල් බිලියන 3.3-4 ප්‍රමාණයක් වගේ භාණ්ඩ මිලදී ගන්නවා. ඒ භාණ්ඩ මිලදී ගැනීම තුල විශාල ලෙස පෞගේ කාලේ චෝදනා එල්ල වුණා අපි දැක්කා ඒ හිටපු ඇමතිවරුන්ට. මොකද මේක විනිවිදභාවයකින් කරන්න ඕනේ කියන එක තමයි අපි හැම දෙනාගේම ඉල්ලීම, අපි හැම දෙනාගේම උවමනාව. නමුත් ඒක විනිවිදභාවයකින් නොකරන තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. ටෙන්ඩර් ප්‍රොසීඩියර් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක විනිවිදභාවයකින් යන්නේ නැහැ. ඒව හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නැති හින්දාම අද ඒකේ තුල වැඩ කරන සේවකයන් පවා අද අතෘප්තියට පත් වෙලා තිබෙනවා. සමහර විට ඔබතුමාගේ පක්ෂේ නියෝජනය කරන සේවක සංගමයේ පවා මං හිතන්නේ ඔබතුමාට මේ වෙනකොට දන්වලත් ඇති ඒ විධායක නිලධාරීගේ ක්‍රියාකලාපයේ පිළිපදින. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ සියලු තනතුරු එක පුද්ගලයෙක්ගේ අතට ගියාම කොහොමද විනිවිදභාවයකින් තීන්දු තීරණය ගන්න කියන එක තමයි තිබෙන ප්‍රශ්නේ කියන එක අපි ඔබතුමාට නැවත වතාවක් මතක් කරලා දෙනවා. ඒ හින්දා අද විශේෂයෙන්ම දැන් ඔබතුමාලා අර සහන මල්ලක් දෙන්න යනවා රුපියල් 5000ක අප්‍රේලි පළවෙනිදා ඉඳන්. ඒ සහන මල්ල කොයිතරම් දුරට මේ වෙනකොට ලෑස්ති වෙලා තියෙනවද කියන එක ගැනත් මම ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා. මම දන්න විදියට නම් ඒ සහන මල්ල පිළිබඳව තව වෙනකන් තමුන්නාන්සලාගේ ආයතනයේ ඒ අවශ්‍ය ටෙන්ඩර් කැඳවලා ඒ භාණ්ඩ රැස් කරගන්න.
Honorable member, you have another 2 minutes.
ක්‍රියාමාර්ග ඒව අරගෙන නැහැ. ඒ හින්දා මම ඔබතුමාගේ අවධානය ඒ පිළිබඳව යොමු කරනවා. ඒ වගේම තමයි පෞගේ කාලේ STC එකෙන් හාල් වගේක් ආනයනය කරා ඔබතුමා දන්නවා. නමුත් ඒ STC එකෙන් ආනයනය කරපු හාල් වල තත්ත්වය පිළිබඳවත් විශාල ප්‍රශ්නයක් අද මතුවලා තිබෙනවා. අද හාල් ඒ STC එකෙන් ගෙනාපු හාල් එක එක තැන්වලට මාසෙට එක එක ගබඩාවලට යවනවා. ඒ හින්දා ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ඒ STC එකෙන් ගෙනපු ඒ හාල් වල ක්වොලිටි එක පිළිබඳව තත්ත්වය මතුවලා තිබෙන හින්දා අර සහන මල්ලට මේ හාල් නම් එකතු කරන්න එපා. මොකද මේකේ ක්වොලිටි පිළිබඳ ප්‍රශ්නයක් දැන් මතු කරලා තිබෙනවා ඒ ක්වොලිටි කන්ට්‍රෝලර් විසින්. ඒ හින්දා ඔබතුමාගේ ඒ අවධානය යොමු කරන්න නැත්නම් අර සහන මල්ලට මේ පාවිච්චි කරන්න බැරි ආහාරයට නුසුදු මේ හාල් එකතු කරන්න එපා. මොකද සතුස ආයතනයට බඩු ගන්න එන්නේ මේ රටේ ඉන්න සාමාන්‍යයෙන් හොඟක් අඩු ආදායම් ලාභීන් එනවා. මොකද අඩු මිලට බාණ්ඩ ගන්න. ඒතොර ඒ අඩු මිලට බාණ්ඩ ගන්න එන මිනිස්සුන්ට අපි අඩු මිලට දෙන එකේ ක්වොලිටි එකත් එක්ක දෙන්න ඕනේ. මිල විතරක් අපි අඩු කරලා මදි ඒ ලබා දෙන ආහාර ද්‍රව්‍ය වලට ගුණාත්මක භාවය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොකද මම කිව්වා දැනට තිබෙන වාර්තාවල් අනුව අපේ රටේ ජනතාව විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්නේ නැහැ ආහාර වෙනුවෙන් ඒගොල්ලෝ ආහාර වෙනුවෙන් ඒගොල්ලෝ වැය කරන්නේ ඉතාම අඩු මුදලක් අඩුවට තිබෙන ආහාර ගන්න තමයි ඔවුන් අද වැය කරගෙන යන්නේ ඒ හින්දා තමයි සතුටසේකර තියෙන ඊළඟ වගකීම මිල අඩුවට බාන්න දෙන එක විතරක් නෙමෙයි ක්වොලිටි එකෙන් අඩු නැති හොඳයි ගුණාත්මක භාවයෙන් ඉහළ දෙන්න කියලා තමයි අපි ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ. ඒ හින්දා ගරු සභාපති කථානායකතුමනි අපි කියනවා ඉඳගෙන විශේෂයෙන්ම දැන් මේකේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ලේකම්තුමා. ඒ ලේකම්තුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ මුදල් අමාත්‍යාංශයෙන් එන ඒ නිලධාරීන්ට අපි කියනවා ඔබතුමාලා මේ රටේ ජනතාවගේ බදු මුදල් එක්ක සෙල්ලම් කරන්න මේ නිලධාරීන්ට එම නැත්නම් මේ දේශපාලන පත්තියම් ගත්ත අයත් එක්ක එහෙම ඉඩ දෙන්න බෑ.
ඔන්නමල් මගේ ටයිම්
එක අවසන් කරන්නම්. ගරු කථානායකතුමනි. මට තව විනාඩි 3ක් තියෙනවා. රයිට්. එතකොට අපි ඉල්ලා සිටිනවා ඒ නිලධාරීන්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්. ඔබතුමා මේකට මැදිහත් වෙන්න. ඔබතුමා නිශ්ශබ්ද වුණොත් අපි ඔබතුමාට මතක් කරනවා කෙහෙලියා අමුක්වැල්ලගේ ලේකම්තුමාට වෙච්ච දේ මතක් කරගන්න. මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන්ට අද පාඩම් රාශියක් අපේ රටේ අධිකරණය විසින් උගන්වලා දීලා තියෙනවා. කේලියගේ ලේකම්තුමා ඒ විතරක් නෙමෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විගණ කවුද හිටපු කන්ට්‍රෝලර් අද ඒ සියලු දෙනාම දේශපාලඥයන් එහෙම නැත්නම් දේශපාලඥයන් කරන පත්වීම් වල එන අය කරන කියන දේවල් කරන්න ගිහිල්ලා අන්තිමට සියලු වගකීම් ඒ මිනිස්සුන්ගේ කරමත ගිහිල්ලා අද ඒගොල්ලන්ට හිරගෙවල් වල ඉන්න වෙලා තියෙනවා. ඒ හින්දා අපි පැහැදිලිව කියන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු ඒ රජයේ නිලධාරීන්ට මේ පිළිබඳව ජනතාවගේ මුදල් ඒ මුදල් වලට වග කියන්න ඕනේ තමුන්නාන්සලා ආණ්ඩු වෙන්න පුළුවන් ආණ්ඩු යන්න පුළුවන් නමුත් නිලධාරීන් හැටියට මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් ජීවත් වෙන තමුන්නාන්සලට දේශපාලඥයන්ට වඩා වගකීමක් තියෙනවායි කියන එක අපි මේ රාජ්‍ය නිලධාරීන්ට මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දීලා ලෝකාලිය ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙමින් මම අවසාන වශයෙන් ඔබතුමා අද උදේ කතා කරා අර්චුනා මන්ත්‍රීතුමාගේ ක්‍රියාකලාපය ගැන ඒ ක්‍රියාකලාපයත් එක්කම තව අදහසක් කියන්න ඕනේ අපේ සභානායකතුමාත් මෙතන ඉන්නවා. මං හිතනවා පෙරේද අපේ සභානායකතුමා මෙතන නැගිටලා වටේම විඩි තියාගෙන ගියා මේ මුස්ලිම් මන්ත්‍රීවරු කියලා අර අපේ එතුමාගේ ඇමතිතුමියට මේ ඇමතිතුමියට මොකක්ද එකක් මේ පැත්තේ හිටපු මන්ත්‍රීවරයෙක් කිව්වයි කියලා මම එතුමාට කියන්න කැමති එහෙම මුස්ලිම් මන්ත්‍රීවරු කියලා බහුවචනයෙන් කතා කරන්න එපා. ඒ කියන මන්ත්‍රීතුමාගේ නම කියලා ඒවට උත්තර දෙන්න ඕනේ. මොකද අපි උත්තර දෙන්නේ එහෙම තමයි. කවුරු හරි මන්ත්‍රී කෙනෙක් මොකක් හරි චෝදනාවක් කරාම අපි මේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරුන්ගේ ඇඟට දාලා කතා කරන්නේ නැහැ. එහෙනම් අපි සභානායකතුමාගේ ඉල්ලා සිටිනවා වටේ වෙඩි තියන්න නැතුව හරිය ඉලක්ක බල්ල වෙඩි තියන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු අමාත්‍යතුමා. ගරු කථානායකතුමනි මේ පහුගිය දවස් කීපේ පුරාම රටේ විශේෂ අවධානයක් යොමු කරලා තිබුණු කාරණා යොමු වෙලා තිබුණු කාරණයක් තමයි 2023 12 31 වෙනිදින වැලිගම පොලිස් වසමේ W15 සංචාර කෝටර අතර සිදු වූ වෙඩිතැබීම් සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්ධු අත්තන ඇතුළු ආය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කාරණාව අද දිනේ විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කණ්ඩායමක් මාතර මහත්රත් අධිකරණයට ගිහිල්ලා තිබුණා දේශබන්ධු මහත්මාගේ දේපල රාජසන්ත කිරීම සම්බන්ධයෙන් උසාවියට කරුණු දක්වන්න. ඒ අතරම අද දිනේදී ඔහු දේශබන්ධු තෙන්නකෝන් මාතර මෛත්‍රත් අධිකරණයට බාර වෙලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. ඒ වගේම ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්ධු තෙන්නකෝන් මහත්මයාට සම්බන්ධයෙන් ඔහුගේ නොම්බර 77 වෙනි පටුමඟ ගංගානි උද්‍යානයේ හෝකන්දර ලිපිනේ නිවස පරීක්ෂා කරනු ලැබුවා. ඒ නිවස පරීක්ෂා කිරීමේ පසුව විදේශීය මත්පැන් බෝතල් 795ක් වයින් බෝතල් 214ක් වශයෙන් 1009ක මත්පැන් පොලිසිය බාරයට ගත්තා. ඒ වගේම තෙන්නකෝන් මහත්මයාගේ ගිනි ආවිය ලෙස සැලකෙන පිස්තෝල අවියක් පොලිසිය බාරයට ගත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම ඇපල් වර්ගයේ දුරකථන දෙකක් පොලිස් බාරයට අරන් තියෙනවා. අපි හිතනවා ඒ දුරකථන හරහා තොරතුරු විශාල ප්‍රමාණයක් අපිට අනාවරණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනවා. අද දිනේ ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යනවා. මේක ගරු සභාවට දැනුවත් කරනවා. මොකද මේ පිළිබඳව විශේෂ අවධානයක් රටේම යොමු වෙලා තිබුණු නිසා. බොහොම ස්තුතියි කථානායකතුමනි.